ගරු පියනිසන්ත සිල්ලමැත්තම ඔබතුමාට විනාඩි 12ක කාලයක් තියෙනවා.
උල්සුනේ ගරු මන්ත්‍රීතුමනි, මෙවර 20-24 අයවැය සම්බන්ධව අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැත්තමා ඉදිරිපත් කරපු අයවැය සම්බන්ධව මම හිතන්නේ මේ දින කීපය තුළ අපේ කණ්ඩායම් වශයෙන් බෙදිලා මම හිතන්නේ එක කණ්ඩායමක් සතුටින් කතා කරනවා, තව කණ්ඩායමක් බොහොම දුකෙන් කතා කරනවා, තවත් කණ්ඩායමක් අර පිස්සන්ට දෙන පිස්සු බෙහෙත් දීලා ඒ පිස්සු බෙහෙත් කෑවට පස්සේ බිව්වට පස්සේ අර විකාර දොඩවන්නේ අන්න ඒ වගේ දොඩවන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා මම පැහැදිලිවම කියන කාරණයක් තමයි අපි මං හිතන්නේ මේ අයවැය ඉදිරිපත් කිරීමත් එක්ක මේ පොතත් එක්ක බලනකොට මං හිතන්නේ මෙය අපි ඉලක්කන් හරඹයක් නැත්නම් ඒ වචන වලට සම්බන්ධ වෙලා ඒ වචනත් එක්ක කතා කර කර ඉන්නවට වඩා වර්තමානයේ තුල මේ දැඩි ආර්ථික අර්බුදයකට වැටිලා තියෙන අවස්ථාවේදී අපි සියලු දෙනා එකට එකතු වෙලා මං හිතන්නේ බොහොම හොඳින් මේ රට ජනතාව වෙනුවෙන් කතා කරනවා නම් ඒ වගේම ඒ වෙනුවෙන් ක්‍රියා කරනවා නම් ඉතාමත්ම සුදුසුයි කියන කාරණේ කියනවා. ඇයි මුලසුනේ සභාපතිතුමනි අපට බැරි මේ රට අපේ රටේ ජනතාව වෙනුවෙනුත් හිතලා මේ සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමවේදේ නැත් වෙලා මේ අයවැය විවාදිවක්කත් හරිදේ හරි විදියට දැකලා කතා කරලා මේ අහිංසක ජනතාව විඳින මේ දුකින් මුදවා ගන්නට කටයුතු කරන්න බැරි ඇයි කියන එක පිළිබඳව මුලසුනේ ගරු මන්ත්‍රීතුමනි මට මගේ හෘද සාක්ෂියෙන්ම අහන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම මම හිතන්නේ මගේ සහෝදර අපේ අමාත්‍යවරු මන්ත්‍රීවරු සීලු දෙනාගෙනුත් මේ සම්බන්ධව මං හිතන්නේ අහන්න සිද්ධ වෙච්ච වකවානුවක් බවට මේ වකවානුව පත් වෙලා තියෙනවා. අපි පැහැදිලිව දන්න කාරණයක් තමයි මේ මහ පොළොවේ යථාර්ථයක් බවට මෙතෙක් කල් ගෙනාපු අයවැය ටික මං හිතන්නේ ක්‍රියාත්මක වුණා නම් මං හිතන්නේ අද මේ රට සුරපුරයක්. එතකොට අපි කතා කරන්නේ මේ පාර්ලිමේන්තුවේ මේ රටේ තියෙන මං හිතන්නේ ජනතාවගේ ප්‍රශ්න ගැටලු විසඳිච්ච බොහොම ස්වර්ණමය යුගයක ඉඳලා තමයි අපිට කතා කරන්න සිදුවෙන්නේ. නමුත් කනගාටුවට කාරණාව දෙපැත්තෙම මං හිතන්නේ මේ පිළිබඳව අවධානය යොමු කරා මේ මෙවැනි අයවැය යෝජනා ගේනවා මේවා ඉලක්කම් වලට මේ සීමා වෙලා තියෙනවා. සමහර දේවල් ක්‍රියාත්මක කිරීමේදී මං හිතන්නේ ක්‍රියාත්මක කරන්න හදන කෙනෙකුට ඔක්කත් ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ. කකුලෙන් අදිනවා, කකුල් මාට්ටු දානවා, විවිධ චෝදනා කරනවා. හැමදාම ඉති මේ විදියට දෙපැත්තට වෙලා බෙදිලා මේ ජනතාවගේ ප්‍රශ්න ගැන බොහොම මේ ආදරෙන් ඒ ජනතාවට තියෙන බොහොම ලෙන්ගතුකමට කතා කරනවා කිව්වට එහෙම කතාවක් නෙවෙයි පේන්නේ. පේන්නේ පැහැදිලිවම තමන්ගේ පටු දේශපාලන වාසිය වෙනුවෙන් තමන්ගේ වරදාන වරප්‍රසාද වෙනුවෙන් ඒ වගේම විශේෂයෙන්ම තමන්ට බලය ගන්න බලය නැති කෙනා බලනෝ බලය ගන්න. ඉතින් මේ විදිහට තමයි මේ කතා කරගෙන යන්නේ. මට මේ සමහර මන්ත්‍රීවරු මේ පිළිබඳව බොහොම සුබවාදීව දැක්කා. සමහර මන්ත්‍රීවරු හරියට හොරු පස්සේ දුවන වගේ අන්න හොරෙක් හොරෙක් ගගා ඇඟිල්ල දික් කරන එක නම් කරනවා. හැබැයි තමන්ගේ පැත්තේ ඉන්න අයගේ තියෙන අඩුපාඩු ටික හරියට බලන්නේ නැහැ. දැන් කියනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා ආවට පස්සේ අපිට මේ හොරුන්ට දඬුවම් කරන්න පුළුවන්ලු. කවුද මේ කියන්නේ? ටිකමයි කියන්නේ. මේ වැඩිපුර කතා කරන්නේ හොරු ගැන කතා කරන්නේ, හොරකම ගැන කතා කරන්නේ. ඉතින් ඒක නිසා ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක් අපි වර්තමානයේ තුල මේ පාර්ලිමේන්තුවේ දකින එක නිසා සුරපුරයක් නිර්මාණය කිරීමට අපිට ලොකු කැපවීම කරන්න ඕනේ. ඒක කතාවට පමණක් සීමා වෙලා බෑ. අපි වැඩ කරන්න ඕනේ. මේ රටේ ජනතාව මේ උත්තරීතර පාර්ලිමේන්තුවට එවලා තින්නේ කතා කරන්න, එහෙම නැත්තම් කයිවාරු ගහන්න නෙවෙයි, වැඩ කරන්න. එහෙම වැඩ කරන්න බැරුව වැඩක් නෑ. රටක් ඉහළට ඔසවන්න බෑ. මේ රටේ අහිංසක ජනතාව ඉහළට ඔසවන්න බෑ. ඒක නිසා මේ මං හිතන්නේ නවත්තන්න ඕන හොඳම කාලේ දැන් ඔක්කත් ඇවිල්ලා තියෙනවා නැත්තම් ඉතින් මං හිතනවා පරණ තත්ත්වයට නැවත ආයේ රට යන්න පුළුවන්. ඉතින් එවැනි අවස්ථාවකදී ගරු මුළුසුනේ මන්ත්‍රීතුමනි මම කාරණා කිප විෂයපතයන් කීපයක් පිළිබඳව අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අධ්‍යාපනය. මම විශ්වාස කරන විදියට රටක දියුණුව අනාගතේ ඕන නම් ඒ සඳහා ආයෝජනය කරන්න ඕනේ හොඳම තැන තමයි අධ්‍යාපනය. ඒත් ආර්ථික සමාජ දේශපාලන ප්‍රශ්න හමුවේ ගොඩක් දෙනෙක් අමතක කරන්නෙත් අධ්‍යාපනය. අපි ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා අධ්‍යාපනය අමතක නොකර මෙවර අර්බුදකාරී ආර්ථික වටපිටාවක් වුණත් අධ්‍යාපනයට විශේෂ තැනක් ලබා දීම පිළිබඳව විශේෂයෙන්ම අපි සතුටු වෙනවා අතිගරු ජනාධිපතිතුමාට මේ තිබිච්ච තත්ත්වයේ උඩ මේ මෙවැනි මට්ටමින් හරි අධ්‍යාපනය වෙනුවෙන් යමක් කරන්නට උත්සාහ ගැනීම පිළිබඳ දැන් මුළුසුනේ ගරු මන්ත්‍රීතුමනේ දරුවාගේ පළමු පාසල පෙර පාසල මම මීට ඉස්සෙල්ලා හිටපු රජයේ හිටපු පෙර පාසල් පළවෙනි ලංකාවේ පෙර පාසල් අමාත්‍යවරයා. ඉතින් අපි ඒ හිටපු කෙටි කාලය ඇතුළත විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරා. ඒ අතර විශේෂයෙන්ම ගුරු අභිමානී දීමනාව ගුරුවරුන්ට අභිමානයක් තියෙන්න ඕනේ මුළුසුනේ ගරු මන්ත්‍රීතුමනි ඕනෑම ගුරුවරට පෙර පාසල් ගුරුවරයාද විධිමත් පාසලේ ගුරුවරයාද එහෙම නැත්නම් දහම් පාසල් ගුරුවරයාට අභිමානයක් තියෙන්න ඕනේ. හැබැයි අපි දන්නවා ඒ ගුරුවරුන්ගේ පෙර පාසල් ගුරුවරුන්ගේ අභිමානේ තිබ්බේ නැහැ මෙතෙක් ආපු රජයන්වල ගිය රජය ඒ ගුරුවරුන්ට ගුරු අභිමානී දීමනාව ලබා දුන්නා රුපියල් 250 දීමනාව 2500 දක්වා වැඩි කරා. ඒ වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමා රුපියල් බිලියන 0.55ක් වෙන් කරලා තියෙනවා. ස්තුතිවන්ත වෙනවා. නමුත් කිය යුතු කාරණාවක් තියෙනවා. මේ මුදල වෙන් කරා කියලා පෙරපාසල් අධ්‍යාපනයේ දැවැන්ත වෙනසක් අපට ක්‍රියාත්මක කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මට මතකයි අපි කෙටි කාලයක් තුල ඉන්න කාලය තුල මේ පෙරපාසල් විෂය සම්බන්ධව ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට වැඩ කටයුතු කරා. ඒකට පක්ෂ විපක්ෂ දෙපැත්තේම සහයෝගය අපට ලබා දුන්නා. ඒ වගේම ගුරු අභිමානී දීමනාව අපි ලබා දුන්නා. ඒ වගේම විශේෂයෙන්ම ගත්තට පස්සේ සෞභාග්‍ය පෙරපාසල් නිර්මාණය කර රට පුරාම පෙරපාසල් ගුරුවරුන්ට විදේශ ශිෂ්‍යත්ව ගුරු අභිමානී ශිෂ්‍යත්ව ලබා දීමේ කටයුත්ත කරා. මේ විදිහට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරගෙන ගියා. නමුත් අද වෙනකොට මේ රටේ ඇතිවෙච්ච දේශපාලන ආර්ථික සමාජීය අර්බුදයක් එක්ක අද පෙරපාසල් ගුරුවරයා අද කබලෙන් ලිපට වැටිලා ඉන්න තත්ත්වයක් තියෙන පෙරපාසල් ගුරුවරයා පිළිබඳ හරි අවධානයක් යොමු කරලා නැහැ කියන එක විතරක් මම මේ අවස්ථාවේදී කියනවා. ඒක නිසා මේ විෂයපතේ සම්බන්ධව අපි විශේෂ වැඩපිළිවෙලක් විශේෂයෙන්ම අඩුව ගානේ 2024 දිවක්වත් ක්‍රියාත්මක කරන්න ඕන මේ අධ්‍යාපනයේ අපි දකින සුවිශේෂී දැක්ම දකින්න. ඒ වගේම තමයි මේවර දුෂ්කර සහ අති දුෂ්කර පාසල් වල සිසුන් 728,000 නොමිලේ පහවන් ලබා දෙන්න රුපියල් බිලියන 2.5ක් වෙන් කරලා තියෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ICT මධ්‍යස්ථාන ස්මාර්ට් ක්ලාස්රූම් හදන්න රුපියල් බිලියන 1.1ක් ජනාධිපතිතුමා වෙන් කරලා තියෙනවා මේ ආයවැය තුල. ඒ වගේම සෞඛ්‍ය විෂය යටතේ ත්‍රිපෝෂ සහ පෙරපාසල් දරුවන්ට උදෑසන ආහාර මල්ල ලබා දීමට රුපියල් බිලියන 21ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම අධ්‍යාපන යටතල පාසුකම් අධ්‍යාපන සේවා මේ විෂයපතයන් වලටත් මේ අයවැය තුල විශේෂ යමක් කරන්නට උත්සාහ අරගෙන තියෙනවා. මේ දේවල් අපිටම පාසලක ගොඩනැගිල්ලක් හැදුවා, පාසලේට දරුවන්ට පොත් ටික දුන්නා, එහෙම නැත්නම් පාසලේ දරුවන්ට අපි පහවහන් ටික ලබා දුන්නා. මේ විදිහට කතා කරලා නම් මේ දරුවන්ගේ ප්‍රශ්නේ විසඳන්නට මං හිතන්නේ හැකියාවක් ලැබෙන්නේ නැහැ මුළුසුනේ ගරු මන්ත්‍රීතුමනි. අද අපේ දරුවන් අත්වලා තියෙන ඉතාමත්ම අසරණ තත්ත්වයේ බැලුවම් පස්සේ අපි හැමදාම කතා කරේ මේ දරුවෝ තමයි මේ රටේ වටිනාම සම්පත, අපේ රටේ අනාගතය, හෙට දවසේ ලෝකේ දිනන්නේ අපේ දරුවෝ කියලා කියන. කොහේ ලෝකේ දිනන්නේද? ඈ අපි පාරයි බෝක්කුවයි කානුවයි අධිවේගී මාර්ග ජාත්‍යන්තර ගුවන් තොටුපළ ජාත්‍යන්තර වරායවල් ගැන එක්කෝම ඉන්ටර්නැෂනල් වැඩ ගැන කතා කරාට දෙයියනේ අද වෙනකොට මේ දරුවන්ගේ තත්ත්වය ඉතාමත්ම ඛේදනීය තත්ත්වයක් මේ රටේ තියෙන්නේ. එතකොට අපි මේ රට මේ විදියට ගිහිල්ලා බාර දෙන්න හදන්නේ දරුවන්ට නම් මේ තත්ත්වය තවදුරටත් අපි මේ පාර්ලිමේන්තුවේ ඉන්නේදී සිදුවෙමින් යනවා නම් දරුවෝ ඉතාමත්ම අසරණ තත්ත්වයට පත් වෙලා නම් ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක් ඒක ඛේදනීය තත්ත්වයක් හැටියටයි මම දකින්නේ. අද වෙනකොට මේ මම කියන්නේ ළමා ආරක්ෂක අධිකාරියේ සංඛ්‍යා ලේකනත් එක්ක ජනවාරි ඉඳලා නොවැම්බර් 15 දක්වා මුළු සුනේගරු මන්ත්‍රීතුමනි දරුවන් හිංසනයේ අපයෝජනයේ
ගැනීම
සම්බන්ධව පැමිණි 8362ක් ලැබිලා තියෙනවා. ශ්‍රී ලංකා පොලිසියේ වාර්තාව අනුව සැප්තැම්බර් ඔක්තෝබර් මාස වෙන විට එතකොට සැප්තැම්බර් මාසේ දරුවන් දූෂණය වෙලා තියෙනවා 168ක්. එයින් ගැබ්බරගෙන තියෙනවා 22ක් පුංචි දැරියෝ. ඔක්තෝබර් මාසේ 131යි දූෂණය වෙලා තියෙනවා 10ක් ගැබ්බරගෙන තියෙනවා. ඉතින් අපි කතා කරනවා පාරයි බෝක්කුවයි කානුවයි ඊළඟට අරයාවන් පස්සේ අපි හොරු ටික අල්ලනවා. ඒ මේ හොරුත් එක්ක හොරු ගැන කතා කරන උදවිය මේ දරුවෝ ගැන කතා කරන්න බැරි තත්වයකට අද මේ පාර්ලිමේන්තුව බොහොම කනගාටුදායක තත්වයකට පත් වෙලා තියෙනවා. හැබැයි ඒ පිළිබඳව කතා කරන පක්ෂ විපක්ෂයේ අපේ සහෝදර මන්ත්‍රීතුමාලා තුමියන්ලා ඉන්නවා. ඒ පිළිබඳව මම විශේෂයෙන් මේ පාර්ලිමේන්තුවේ ඉඳලා අධ්‍යයනය කරලා තියෙනවා. මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ දරුවෝ වෙනුවෙන්. මොකද මමත් වෘත්තියෙන් ගුරුවරයෙක් හැටියට සහ පියෙක් හැටියට ඉන්න කෙනෙක් හැටියට ඒක නිසා මේ පිළිබඳව අවධානය යොමු කරන්න කියන කාරණාව කියනවා. ඊළඟට දැන් අපි විශේෂයෙන්ම මෙවර ගත්තන් පස්සේ දුෂ්කර සහ අති දුෂ්කර පාසල්වල සිසුන් 7,28,000කට නොමිලේ පහවන් ලබා දීම පමණක් නෙවෙයි, ඒ වගේම විශේෂයෙන්ම අපි කාන්තාවන් පිළිබඳව ගත්තත් ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක් තියෙනවා. අද කාන්තාවනුත් මේ විදියටම හිංසනයට ලක් වෙනවා, අපයෝජනයට ලක් වෙනවා, ඒ වගේම විවිධ අභියෝගවලට මුහුණ දෙනවා. ඒ විතරක් නෙවෙයි මුළු සුනේගරු මන්ත්‍රීතුමනි පිරිමිනුත් දැන් එවැනි තත්ත්වයකට පත් වෙන්න පටන් අරගෙන තියෙනවා. හිංසනයට ලක් වෙනවා, අපයෝජනයට ලක් වෙනවා, විවිධ බාධා එන්න පටන් අරගෙන තියෙනවා. ඒක නිසා දැන් අපි කතා කරන්නේ කාන්තා හිංසනය, ඒ වගේම ළමා හිංසනය විතරක් නෙවෙයි අපි පිරිමින්ට වෙන හිංසනයක් දැන් කතා කරන්න කාල වකවානුව බවට පත් වෙලා තියෙනවා. මුළුසුනේ මන්ත්‍රීතුමනි තව විනාඩියක් දෙන්න. ඒ වගේම අපි විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය ගැන කතා කරා. සංචාරක ව්‍යාපාරයට විවිධ මුදල් මේ වන විට ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි සංචාරක අමාත්‍යාංශය පිළිබඳව මට ලොකු කනගාටුවක් තියෙනවා. මගේ ගරු ඇමැත්තුමා පිළිබඳව නෙවෙයි, සමහර නිලධාරීන් අර ගෝල්ඩන් මයිල් කියන සංචාර කලාපයේ බේරුවල ඒ ගෝල්ඩන් මයිල් බේරුවල සංචාර කලාපයේ ඒ ගෝල්ඩන් මයිල් කියන සංචාර කලාපයේ ගෝල්ඩන් කෑල්ල හැලිලා අනික් කෑල්ල විතරයි තියෙන්නේ. ඇයි රැට යන්න විදියක් නැහැ. 6න් පස්සේ සම්පූර්ණ අඳුරුයි. ඒ සම්බන්ධව බස්නාහිර පළාත් සභා ආණ්ඩුකාරතුමාට කියලා යාන්තම් මුදල් ටිකක් වෙන් කරගත්තා. හැබැයි සංචාරක මණ්ඩලයේ අමාත්‍යාංශය මේවා පිළිබඳව හරි අවබෝධයෙන් යුතුව කටයුතු කරන්නේ නැහැ. ඒක නිසා මේවා මේ පොතට විතරක් සීමා වෙච්ච කටයුතු නම් ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක්. මම මගේ ධීවර විෂය පිළිබඳව මගේ විෂයපතේ තියෙන අවස්ථාවේදී කතා කරන්න බලාපොරොත්තු වෙයි. මේ විනාඩි ගානට කතා කරන්න වෙලාව ඉතින් මදි, කරන්න දෙයක් නැහැ. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. හොන්රබල් අබ්දුල් හලීම්, you have 12 minutes. 12
minute
you have 12 minutes.
sorry vasuti mulasna ruda mantumani rata aathikoshin kadavetla wageema bankrotthi sitna me mohothe rata saamaanya janathawa diri aathika pirinin muna dena sna avasthave apita ilang varshe sandaha ආයවේ සම්බන්ධ සාකච්ඡා කරන්න සිදුවලා තිබෙනවා. ජනතාව විවිධ සහන බලාපොරොත්තු වුණත් එම සහන ලැබිලා නැහැ. ලැබෙන ලකුණත් පේන්නේ නැහැ. ආණ්ඩුව පැත්තෙන් බලන විට ආණ්ඩුව රාජ්‍ය ආදායම් වැඩි කරගන්න ගැනීමේ අරගලයක මුහුණදී සිටින බව පෙනී යනවා. රාජ්‍යයට විදේශවලින් ලබාගත් ණය ආපසු ගෙවන්න බැරි වෙන බව ගිය අවුරුද්දේදී නිවේදනයකුත් කරා. එනිසා අපේ රටට කිසිදු විදේශ මූලාශ්‍රයෙන් ණයගත නොහැකි තත්ත්වයක් අද රට පත් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් බලන විට අලුත් මහ බැංකුවේ පනත අනුව ඉස්සර වාගේ මහ බැංකුවේ අභිමතය පරිදි මුදල් අච්චු ගහන්නත් බැරි වෙලා තියෙනවා. එනිසා ආණ්ඩුවට දැන් මහා බැංකුවෙන් මුදල් ණයට ගන්න බැරි වෙලා තියෙනවා. මේ පසුබිම තුළ ආයවැය හිඟය පියාගන්නේ කෙසේද යන ප්‍රශ්නෙට ආණ්ඩුව විසඳුම් ලබා ගන්න ආණ්ඩුවට සිදු වී තියෙනවා. ඒ වගේම අපේ රට ආර්ථිකය කඩාවැටීම නැත්නම් රට බංකෘතභාවයට පත්කිරීම සම්බන්ධව මේ සභාවේ පසුගිය කාලේ එකිනෙකා තමන්ගේ අත දික් කරගත්තා. නමුත් නිශ්චිත වශයෙන් වාග්යුද්ධයන් හඳුනා ගැනීමේ රට ජනතාවට බැරි වී තිබුණා. නමුත් මම ස්තුතිවන්ත වෙනවා පසුගිය කාලේ සමගි බලවේගයේ බුද්ධි මණ්ඩලයේ සාමාජිකයන් කීප දෙනෙක් ගුණකල මූලික අයිතිවාසිකම් පෙත්සම් අනුව අද මේ රටේ ජ්‍යෙෂ්ඨාධිකරණයේ ඓතිහාසික නඩු තීන්දුවක් ලබා දී තිබෙනවා. ඒ නඩු තීන්දුවේ මේ ආර්ථික ඝාතකයන් හැටියට මේ රාජපක්ෂ සහෝදරුන් එවැගේම හිටපු මහා බැංකු අධිපති නිවට් ගබ්‍රාල් මහත්තුමා එවැගේම ආටිගල මහත්තුමා ලක්ෂ්මන් මහත්තුමා පීබී ජයසුල් මහත්මාගේ බිරිස නම් කරා. දැන් රාජ්‍ය වගකීමක් තියෙනවා රාජ්‍ය දේපළ පනත යටතේ මේ අහිමි වුණු මුදල් ආපහු ගෙන්වගන්නේ කොහොමද කියන එක ගැන කටයුතු කරන්න. මේ සම්බන්ධව විපක්ෂය අපි ඉතා අවධානයෙන් බලා සිටින බවත් මේ අවස්ථාවේ මතක් කරන කැමැති. මීළඟ කාර්යය තමයි මෙවර ආයවැය ගැන කතා කිරීමේදී බොහෝ අයගේ මාතෘකාවක් කියලා තියෙන්නේ මේ 114 රජයේ නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධවයි. රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කිරීම සම්බන්ධව මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ. නමුත් රාජ්‍ය සේවකයන් භාණ්ඩ මිලදී ගන්නත් රටේ සෙසු ජනතාව මිලදී ගන්න මිල ගන්නමයි. නමුත් ඒ ජනතාවගේ ආදායම් කිසිත් වැඩි වෙලා නැහැ. රාජ්‍ය සේවකයන්ගේ පමණක් වැඩි කිරීමෙන් සිදුවෙන්නේ ඒ ජනතාවගේ ජීවන තත්ත්වය තවත් කඩාවැටීමයි. එනිසා මේ අවස්ථාවේ වඩා යෝග්‍ය වන්නේ වැටුප් වැඩි කිරීම වෙනුවට බදු අඩු කිරීමක් කරන්න පුළුවන් නම් මම හිතන්නේ සෑම දෙනෙකුටම සහනයක් ලැබෙයි කියන එකයි මගේ පුද්ගලික මතය. දැන් සීලට බාහේ දැන් වැට් ගහනවා. වැට් බදු අය කිරීමක් සිදු වෙනවා. දුප්පත් පොහොසත් කියලා වෙනසක් නැහැ. සීල් දෙනාම දැන් බදු වලට අහු වෙලයි තියෙන්නේ. බදු අය කිරීම වුණත් යම් සීමාවක් වෙනතුරු අය කළ හැකි වුණත් සීමාව ඉක්මා ගියොත් සිදුවෙන්නේ සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය කඩාවැටීමයි. නිසා මේ බදු සම්බන්ධව මම හිතන්නේ රජය නැවත බලා සිටුයි කියලා මම හිතනවා. මේ ආයවැය තුලින් ජනතාව බලාපොරොත්තු සීලම බලාපොරොත්තු ඉටු නොවුණත් ඉතා වැදගත් සිදුවීම මම දකින්නේ අත්‍යශු වැඩිහිටි දීමනාව වකවඩු දීමනාව විශ්‍රාම වැටු ඇස්වසුම වැනි දීමනාව වැඩි කිරීම වැදගත් සීමා සලකනවා. විශේෂයෙන්ම සඳහන් කරනවා මේ අස්වසුම සම්බන්ධව දැන් හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයෙන්ම විශාල වශයෙන් දැන් අපීල් ගොඩ ගහලා තියෙනවා. දැන් අශ්වසුම ලැබිය යුතු බොහෝ පිරිසක් දැන් අත්හැරලා තියෙනවා. මේ ආයතන මම හිතන්නේ දැන් වැඩි කිරීමක් සිදු වෙලා තියෙන නිසා මම හිතන්නේ එහෙම අභියාචන ඉදිරිපත් සියලු දෙනාට ඒක ලබා දීමුත් ඉතාමත් යෝග්‍ය බව මම මතක් කරන්න සිටිනවා. ඒ වගේම රාජ්‍ය අධ්‍යාපනයේගෙන අවධානය යොමු කර තිබීම ඉතාමත් වැදගත්. අපේ රටේ යල්පැන ගිය ඒ වගේම කටපාඩම් කර විභාග සමත්විච අධ්‍යාපන ක්‍රමයක් මිදිලා නිර්මාණශීලීන් බිහිකරන යුගයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ යාමත් වැදගත්සේ මා සලකනවා. ඒ වගේම ඉංග්‍රීසි ශාස්ත්‍රතාවයේ පුල්ක්‍රීම් සඳහා අවුරුදු 10 කාලයක් ජාතික උරපලක් ආරම්භ කිරීමත් යුගයට අවශ්‍ය පියවරක් හැටියට මා දකිනවා. ඒ වගේම 2016 දී යහපාලන ආණ්ඩුවේ පාසල් සිසුන් වෙනුවෙන් අපි ලබා දුන් මේ සුරක්ෂා සිසු ආරක්ෂණය නැවත ලබා දීමට ගත් පියවර සම්බන්ධව මගේ සතුට ප්‍රකාශ කරන්න කැමතියි. අලුතින් විශ්වවිද්‍යාලය 4ක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන බව ජනාධිපතිතුමා දී කතාවේ සඳහන් කරා. මම ඒක හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. අපේ රටේ විශ්වවිද්‍යාල තුල හැමදාම අර්බුදකාරී තත්ත්වය තමයි අපි දකින්න තියෙන්නේ. වගේම අපේ රටේ විශ්වවිද්‍යාලයෙන් සිදු වෙන්නේ විශාල සම්පත් හිඟයක් තියෙන නිසා අලුතින් විශ්වවිද්‍යාල ආරම්භ කරන්නට වඩා තියෙන විශ්වවිද්‍යාලයේ පද්ධතියේ වැඩිදුණු කිලුත් හොඳයි කියන එකයි මගේ මතය. හැබැයි රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල යාමන සඳහා නීති රීති ගැනවිත් ලෝකයේ පිළිගත් විශ්වවිද්‍යාලයට හෝ උසස් අධ්‍යාපන ආයතනයට ලංකාවේ ඔවුන්ට විශ්වවිද්‍යාලය හෝ අධ්‍යාපන ආයතනයක් පිහිටවීම ඉතාමත්ම කාලෝචිතයි කියලයි මම හිතන්නේ. ඒ වගේම මධ්‍යම අධිවේගී මාර්ගිකනත් අධිකර ජනප්‍රවණ සඳහන් කරා ශිෂ්‍යම මීරිගම සිට කඩව දක්වත් කුරුණෑගල සිට ගලගද දක්වත් චීනය සහ ජපාන ආධාර ලබාගෙන කටයුතු කරන බවත් විශේෂයෙන්ම කටුගස්ස දක්වා දීර්ඝකරණත් යෝජනා කරන බවත් තම මතක් කරා. ඉතින්නේ දැනටමත් මම දැන් සමහර කොටස් වැඩ ආරම්භ කළ තියෙන බවත් අපිට ආරංචි වෙනවා. කෙසේ වෙතත් මේ මාර්ගය අපි ඉක්මනට අවසන් කරොත් මම හිතන විශාල ප්‍රයෝජනයක් ශාල පිරිසට ලැබෙන බවත් මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. ඒ වගේම අවසාන වශයෙන් දැන් බොහෝ අය හිතනවා ඉන්ධන ගෑස් ආහාර ආදී භාණ්ඩවල හිඟයක් නැති නිසා ආර්ථිකයේ යහපත් තත්ත්වයට පත් වී තිබෙන බවයි. නමුත් ඒක නෙවෙයි ඇත්ත බව අපි බොහෝ අය දන්නවා. විදේශ ණය ගෙවීමේ නතර කර තිබෙන නිසා රට ලැබෙන ඩොලර් වලින් මේ සියල්ලම දැන් ආනයන කරන බව අපි දකිනවා. ණය ප්‍රතිවර්තකත්වයෙන් පසුව ක්‍රවාලිය ක්‍රියාවලිය නතර වුණාට පසුව අපිට විදේශ ණය තව අවුරුද්දකින් හෝ දෙකකින් නැවත ගෙවන්න සිදු වෙයි. එහෙම වුණොත් සමහර භාණ්ඩ ගෙන්වා ගැනීමට අපිට බැරි තත්ත්වයක් උදා වෙයි. ඒ වෙනකොට රජයේ ආදායම් හා වියදම් අතර පරතරය තවත් ප්‍රසාරණ වෙයි කියන එක මම කිය යුතුයි. ඒ වගේම දේශීය ණයත් අපිට ගෙවන්න සිදු වෙයි. ඒ පසුබිම් තුළ නැවත ජනවාරි පෙබ්‍රවාරි වෙනකොට මේ රජයේ තවත් ජනතාවගෙන් බදු අයක් සිදු කරොත් ඒක පුදුමයක් වෙන්නත් අවශ්‍ය නැහැ කියලා මතක් කරමින් මානෙල් සුටි.
බොහොම සිටි ගරු දුමින්ද දිසානායක මැතිතුමා ඔබතුමාට විනාඩි 12ක් කාලයක් තියෙනවා.
ගරු මුලාසනාරුද මන්ත්‍රීතුමනි මේ පාර ආයවැය පිළිබඳව කතා කරන්න ලැබීම පිළිබඳව ඉතාමත් සතුටු වෙනවා. ඒ වගේම මම හිතන ආයවැය ගැන කතා බහ කරනකොට දැන් දවස් කීපයක්ම සුපුරුදු පරිදිම එහා පැත්තෙන් මෙහා පැත්තෙන් මේ ආයවැය පිළිබඳව එක පැත්තෙන් හොඳ ඇහෙනවා අනික් පැත්තෙන් විවේචනයක් ඇහෙනවා. ඒ වගේම රටේ තත්ත්වය ගත්තොත් එහෙම මම හිතන්නේ රටේ ජනතාවත් මම හිතන්නේ මේ විවේචනය දෙපාර්ශ්වයම කරනවා. පක්ෂයත් ඉන්නවා විපක්ෂයත් ඉන්නවා. හැබැයි ගරු මූලාසන මන්ත්‍රීතුමනි අපි කල්පනා කරන්න ඕනකම තියෙනවා මේ අයවැය අපි ඉදිරිපත් කරන්නේ අපේ ආර්ථික තත්ත්වය මොන තැනේ අපි ඉඳගෙනද කියලා. අපි අතීතයේ පොඩ්ඩක් මතක් කරගන්න ඕනකම තියෙනවා අරගලයක් ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවම එපා කියලා මේ 225ම එපා කියපු ආර්ථිකයේ පැත්තෙන් ඉතාමත් පහත් මට්ටමටම කඩාවැටිච්ච බොහෝ දෙනෙක් විපක්ෂ පැත්තෙන් කතා කරපු විදිහට පෝලිං වල හිටපු මෙවැනි යුගයක තමයි මේ අපි මේ ආර්ථිකයක් ගැන කතා බහ කරන්නේ අලුත් ආයවැයක් ගැන කතා බහ කරන්නේ. ඒ නිසා මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා විතරක් නෙමෙයි එදා පාර්ලිමේන්තුවේ මැතිවරණ ඉදිරිපත් වෙච්ච ඩලස් සලහප්පුර මැතිතුමා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනුර කුමාර මැතිතුමා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගෝඨාභය මහත්තයා කාලේ ආරාධනා කරපු විපක්ෂ නායකතුමා වෙන්න පුළුවන්. කවුරු ආණ්ඩුවක් ගත්තත් ඉතාමත් අසීරු තත්ත්වයන් තමයි මේ ආයවැය ඉදිරිපත් කරන්න ඕන කියන කාරණාව අපි පිළිගත යුතුයි. ඒ වගේම පාර්ලිමේන්තුව තුළ මේ අරගලයේ ඇතිවෙච්ච පණිවිඩය මේ දෙපාර්ශවයටම තේරෙනවද කියන එකත් අපි කල්පනා කරන්න ඕනකම තියෙනවා. පොද මේ රටේ ප්‍රශ්න යම්තාක් දුරකට අඩු වුණාම අපි හැමෝමයි පරණ විදිහටම හිතන්න පුරුදුලා තියෙනවා. ආණ්ඩු පක්ෂ වෙන්න පුළුවන් විපක්ෂ වෙන්න පුළුවන් විපක්ෂ නැවත බලය ලබා ගැනීම වෙනුවෙන් දේශපාලනය කරනවා කතා බහ කරනවා. ඒ වගේම ආණ්ඩු පක්ෂය තමන්ගෙන් වෙච්ච වැරදි ගැන අපමණ රේණුවකවත් තැකීමක් නැතුව නැවත වතාවක් ඒ සුපුරුදු වැරද්ද සුපුරුදු විදිහටම ආයි පාරක් කරන යනවා කියන එකත් අපට පේනවා. ඒ නිසා මම හිතන්නේ මේ ආයවැයදී අපි මේව ගැනත් කල්පනා කරන්න ඕන කියන කාරණාව අපි මේ පාර්ලිමේන්තුවේ 225ම මා ඇතුළුව අපි කල්පනා කරන්න ඕන අපි හිතන්න ඕනේ අපි වෙනස් වෙන්න ඕන කියන කාරණාවත් මම මුලින්ම මතක් කරනවා. ඒ වගේම ගරු මූලාසන මන්ත්‍රීතුමනි අපි ස්තුතිවන්ත වෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මෙවැනි ආර්ථික අර්බුදයක් මැද්දේ මේ විදිහට අයවැයක් සකස් කිරීම පිළිබඳව එතුමා ඇතුළු ඒ මුදල් අමාත්‍යංශයට අපි ස්තුතිවන්ත වෙනවා. අපි විශේෂයෙන්ම අනුරාධපුරේ අපි ගත්තොත් එහෙම පහළ මල්ලතුය ජලාශය මේ ව්‍යාපෘතිය අපි ආරම්භ කරේ 2015 යහපාලන කාලේ. ඒ කාලේ ආරම්භ කරපු ඒ ව්‍යාපෘතිය සඳහා මෙවරත් අයවැයෙන් රුපියල් මිලියන් 2500ක් වෙන් කරලා තියෙනවා. ඒ පිළිබඳව අපි සතුටු වෙනවා. මොකද අපි හදන්න ගියේ කලාව වගේ පස්කුණේක ජලාශයක්. මේ ජලාශය සිංහල ජනතාවට පමණක් නෙමෙයි මුස්ලිම් දෙමළ කියන සියලු ජනවර්ගයට මේ ජලාශයේ ප්‍රයෝජන තියෙනවා. ඒ නිසා මේ සඳහා මුදල් වෙන් කිරීම පිළිබඳව මම විශේෂයෙන් එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කෘෂිකර්මාන්තයේ නව්‍යකරණය කළ යුතුයි කියන කාරණාව අපි 2015 කතා කරා. ඊට කලිනුත් කතා කරා. අපි හැමදාම කතා කරා කෘෂිකර්මාන්තයේ නව්‍යකරණය කළ යුතුයි කියලා. ඒ නිසා අපි මෙවර අපි ජනාධිපතිතුමාටත් මහින්ද අමරවීර මැතිතුමාට අපි ඉල්ලීමක් කරනවා මේ හැමදාම කතා කර කර අපි හිටියට සමහර වෙලාවට මමත් කෘෂිකර්ම ඇමතිවරයෙක් වෙලා හිටියා. අපි කොච්චර හොඳ වැඩ කරන්න ගියත් සමහර වෙලාවට මේ රටේ ඉන්න නිලධාරීන් එක්ක මේ වැඩේ අපිට කරන්න බැරි වෙනවා. ඒ නිසා මේ සියලුම බාධා ටික නැති කරගෙන අරගලයේ දුන්න පණිවිඩය ඔලුවට අරගෙන අපි මේ කෘෂිකර්මාන්තය වෙනස් කරන්න ඒ දෙපළම නායකත්වය ගන්න කියලත් අපි ඉල්ලීමක් කරනවා. ඒ වගේම ගෞජන සේවා මධ්‍යස්ථාන කෘෂි කේන්ද්‍රස්ථාන බවට පත් කිරීමට මිලියන 2500ක් වෙන් කරලා තියෙනවා. ඒ පිළිබඳව අපි තාම සතුටු වෙනවා. මොකද ගොවියාට අද ගෞජන සේවා මධ්‍යස්ථානයේ තිබුණට කෘෂිකර්ම පරිශ්‍රයේ නිලධාරතුමා හිටියට සමහර වෙලාවට තාමත් ගොවියා මොකද්ද හොඳ පෝර කියලා අහන්නේ කඩෙන්. ඒ කඩ හිමියට වැඩි ලැබෙන ලාභේ 90 තමයි කඩ හිමියා පෝර වර්ගය කියන්නේ. ලෙඩේ ගැන කියන්නේ, බෙහෙත ගැන කියන්නේ, බීජ ගැන කියන්නේ. ඒ නිසා මේව කතා කර කර ඉන්නේ නැතුව ඒ ගෞජන සේවා මධ්‍යස්ථාන පුද්ගලික අංශයත් එක්ක ඒ දැනුමත් අරගෙන රජයේ නිලධාරියෙක් එක්ක තුරගෙන ගොවියාට ප්‍රයෝජනවත් මධ්‍යස්ථානයක් බවට පත් කරන්න කියන ඉල්ලීමත් අපි කරනවා. ඒ වගේම වැව් ප්‍රතිසංස්කරණය ගැනත් මම හිතන්නේ බොහෝ ආණ්ඩුවලදී අපි කරන්න හදපු දෙයක්. හැබැයි අපිට හැමදාමත් කරගන්න බැරුණා සමහර වෙලාවට මේ නීති රීතිත් එක්ක. හැබැයි අපි සතුටු වෙන මේ පාර ආයවැයදී වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඒ තිබිච්ච ක්‍රමවේදය සරල කරලා තියෙනවා. ගමේ අයටම වැව් සමිතියටම ගමේ ගොවි මහත්තුන්ටම එකතු වෙලා පුද්ගලික අංශයත් එක්ක මේ වැව සංවර්ධනය කරගන්න අලුත් වැඩපිළිවෙලක් ගැන කතා බහ කරලා තිනවා. ඒ පිළිබඳ ගොවි ජනතාව වෙනුවෙන් අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කිරි නිෂ්පාදනය ගැනත් අපි කතා කරලා තියෙනවා ආයවැය තුළ. අපි ඒ පිළිබඳ සතුටු වෙනවා. මොකද එදා අපි කිරිගවයෝ ටික අපි ඇරලා හැදුවා නම් පරිසරය පැත්තෙන් ගැටලුවක් තිබුණා නම් හැබැයි මේ වගේ විශාල කිරි අපි ආදායමක් ලබා ගැනීමට නම් ඒ ලීටර් ප්‍රමාණය වැඩි කර ගැනීමට නම් මේකටත් තාක්ෂණය ගේන්න ඕනේ කම තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේක අයවැය යෝජනාවක් පමණක් නෙමෙයි මේ වෙනකොට කතාබහ වෙන වැඩපිළිවෙළ හදන වැඩසටහනක් විදියට තියෙන නිසා අපි සතුටු වෙනවා ඒ පිළිබඳව. ඒ වගේම තමයි අනුරාධපුරයේ මහා විහාර විශ්වවිද්‍යාලයක් මහා අනුරාධපුරයේ මහා විහාරයේ මුල් කරගෙනමින් පිහිටවීම සඳහා රුපියල් මිලියන 400ක් වෙන් කරලා තියෙනවා. මේක ඉතාමත් හොඳයි. මොකද අපට බෞද්ධ රටක් විදියට බෞද්ධ අති බහුතර ජීවිත රටක් විදියට මහා විහාරයේ මුල් කර ගනිමින් බෞද්ධ විශ්වවිද්‍යාලයක් අතිකිරීම පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අනුරාධපුරයේ ජාත්‍යන්තර බෞද්ධ පුස්තකාලයක් ඇති කිරීම ඒ සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කරලා තියෙනවා. ඉතින් අපි සතුරු වෙන ගමන්ම අපි ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් ආණ්ඩුවෙන් අපි ඉල්ලීමක් කරනවා පුළුවන් නම් මේ බෞද්ධ පුස්තකාලයට එදා අපේ රටේ තිබිච්ච බොහෝ වටිනා කියන ලිපිලේඛන හොරකම් කරගෙන ගියා නොයෙකුත් රටවල්. ඒ නිසා මේ පුස්තකාලය හදන ගමන්ම පුස්තකාලයට මුල්ගල තියෙන ගමන්ම මේ අපේ නැතිවෙච්ච අපෙන් හොරකම් කරන් ගියපු ඒ ලියකියවිලටත් වටිනා කියන ලියකියවිලි තියෙන තැන් ටික අපි දන්නවා. ඒ නිසා ඒ රටවල් සමග සාකච්ඡා කරලා පුළුවන් නම් ඒ ටිකත් අපිට ගෙනත් දෙන්න කියන එකත් අපි ඉල්ලීමක් කරනවා ගරු ජනාධිපතිතුමාගෙන්. ඒ වගේම මිහින්තලේ ආර්ථික හා බහලුම් සහ ගබඩා පහසුකම් සහිතව විශාල නගරයක් මිහින්තලේ ට්‍රේන් ස්ටේෂන් එකත් එක්ක ඒ අසරම තියෙන ඉඩමේ ගොවි ජනතාවට බඩු හොමාරු කරගන්නත් බඩු ගබඩා කරන්නත් එවැනි ව්‍යාපෘතියක් කලිනුත් අපි සාකච්ඡා කරා. ඒක නැවතවතාවක් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කරලා තියෙනවා. ඒ පිළිබඳවත් අපි සතුටු වෙනවා. ඒ වගේම තමයි පුනර්ජනනීය බලශක්තිය ගත්තාම මම හිටපු අමතිවරයෙක් විදිහට අපිට විශාල ගැටලුවක් තිබුණා මේ විදුලි බල පනතේ. මේ විදුලි බල පනත අපි වෙනස් කරලා දුන්නා. අපි මම ඒ පැත්තේ ඉන්නොත් තමයි ඒව සකස් කරේ. හැබැයි මේ පැත්තට ඇවිල්ලා තමයි අත උස්සලා මේක සම්මත කරේ. හැබැයි අපිට තේරෙන්නේ අපි කාංචන ඇමතුමා පිළිවීමක් කරනවා. දැන් පනතත් වෙනස් වෙලා තියෙන නිසා ඉතාමත් ඉක්මනින් මේ පුනර්ජනනීය බලශක්තිය ජාතික විදුලි බල පත්‍රය එකතු කරන වැඩේ මේක පටන් ගන්න ව්‍යාපෘති රාශියක් තියෙනවා. මම ඉන්න කොට අවසර ලබා දුන්නු මූලික අවස්ථාව ලබා දුන්නු ආයතන රාශියක් තියෙන නිසා ඒ සියලු ආයතනත් එකතු වෙලා කඩිනමින් ඒ අවශ්‍ය කරන අවසර පත්‍රික ලබා දීලා ඒ සියලුම රාජ්‍ය ආයතන එකතු කරලා සුනිත්ති බලශක්ති අධිකාරිය හැදුවේ මේ කාරණයට. ඒ සුනිත්ති බලශක්ති අධිකාරියේ පනත අනුව මේ අයට අවසර දෙන්න සතියක් වෙන්න පුළුවන් දෙකක් වෙන්න පුළුවන් මාසයක් වෙන්න පුළුවන් වැඩි කාලයක් දෙන්න නැතුව ඒ කිතාමත් කෙටි කාලයක් දීලා මොකද මම ඉන්න කාලේ අපි දවස් 15න් මේ අවස්ථාව ලබා දෙන්න ඕනේ කියලා තීන්දුව අපි ගත්තා. හැබැයි මට පේන්නේ ඒක දැන් ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ නිසා අපි කාංචන ඇමතුමාට ඉල්ලීමක් කරනවා මේ පුනර්ජනනීය බලශක්තිය ජාතික විදුලි බල පද්ධතියේ ඉතාමත් කඩිනමින් එකතු කරන වැඩේ ආරම්භ කරොත් අපට පුළුවන්කම ලැබෙයි අනාගතයේදී මේ විදුලි බිල අඩු කරගන්න. ඔය ජනතාවට විදුලි බිල ගැන ගත්තාම මම ඉදිරි ඉතාමත් අමාරුවෙන් තමයි සියලුම දෙනා විදුලි බිල ගැන කතා බහ කරන්නේ. ඒ නිසා පුනර්ජනනීය බලශක්තිය කඩනම් කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි බදු අය කර ගැනීම. අද ලසන්ත අලගෙන් නැවතුවත් කතා කරා. ඒ වගේම හර්ෂ සිල්ල මැතිතුමා ඇතුළු අපි ෆයිනෑන්ස් කමිටියේ කතා බහ කරන බොහෝ දේවල් කරු මුලාසන මන්ත්‍රීතුමනි සමහර දේවල් අපිට හිතනවා අපි සෑම කාරණයක් ගැනම මේ දෙපාර්ශ්වයේ දෙපැත්තෙම ඉන්න කට්ටිය හැමදාම හැම දේ ගැනම දන්නවා. ඒ දැනගත්තට මේ ක්‍රියාත්මක කරන්න යනකොට ක්‍රියාත්මක කරගන්න බැරි වෙනවා මොකක් කර හේතුවක් නිසා. හැබැයි අපි දෙගොල්ලන්ම මාරුවෙන් මාරුවට ඒ හිර වෙන තැනේදී හිර වෙන තැන අපි ලැහා ගන්න නැතුව අපි ආපස්ස රඩියක් ගන්නවා. එහෙම නැත්තම් ඇයි මේ අපි කතා කරන දේවල් අපිට වෙනස් කරගන්න බැරි? මේ දෙපැත්තෙම ඉන්න කණ්ඩායම බොහෝ හොඳ දේවල් ගැන කතා කරනවා. මට මතකයි අපි ෆයිනෑන්ස් කමිටියේ මුදල් අමාත්‍යාංශම කාරණයක් සම්බන්ධව කතා කරනකොට අපි දන්න කියන ආයතනවල බදු අය කරගන්න කතා බහ කරනකොට එකම අමාත්‍යාංශයේ අංශ දෙකක් උඩින් ලියුම පල්ලෙහාට ආවේ නැති නිසා ඒ බදු අය කරගෙන නැහැ. හැම හර්ෂිතල මැතිතුමාටත් මම කිව්වා අපි දැන් මේක පෙන්ලා දුන්න කතා බහ කරා දැන් මේකට මොකද වෙන්නේ? හැබැයි අපටත් වැඩපිළිලක් නැහැ. අපි එදා කතා කරා මාසෙකට පස්සෙත් ආයි බා අපි කතා කරනකොට සමහර ලාවට ඒ බදු අය කිරීම කරගෙන නැහැ. ඒ නිසා මම හිතන්නේ මේ බදු අය කර ගැනීම පඩියෙන් අය කරගන්න බදු පමණක් නෙමෙයි මේ ව්‍යාපාරිකයන්ගෙන් අපි ව්‍යාපාරිකොත් එක තරහ නැහැ. අපි ව්‍යාපාරකයන් උදව් කරන්න ඕනේ, එයා දිරි ගන්නන්න ඕනේ, ආණ්ඩුවෙන් දෙන්න පුළුවන් සියලු හයිය ලබා දෙන්න ඕනේ, සමාජයෙන් දෙන්න පුළුවන් සියලු හයිය ලබා දෙන්න ඕනේ. හැබැයි ඒ අය රජයට ගෙවන්න ඕනේ ඒ නියමිත බද්ධ ගෙවන එකත් එයා හරියාකාරව කරන්න ඕනේ. ඒක හරියට කරෙන්නේ නැත්නම් එයා අපේ යාළුවද හිතවද ඇති කියලා බලන්නේ නැතුව,
ඔබතුමාට තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා,
මොන පක්ෂද කියලා බලන්නේ නැතුව අපිට පුළුවන්කම ලැබෙන්න ඕනේ ඒ අයට ඒ අයගේ මේක බදු ටික අය කරගන්න. ඒත් එක්කම මම හිතන්නේ අපි ජනාධිපතිතුමාට අලුතෙන් යෝජනා කරන කරු මූලසන මන්ත්‍රීතුමනි අලි සම්පත භාවිතා කරලා අපිට පුළුවන්කම තියෙන කාබන් ක්‍රෙඩිට් හරහා විශාල මුදලක් රටට ලබා ගන්න. මේ ලෝකේ රටවල් දෙකක් අලි සම්පත භාවිතා කරලා කාබන් ක්‍රෙඩිට් හරහා මුදල් ලබා ගන්නවා. ඒ නිසා අපි ජනාධිපතිතුමාට යෝජනා කරනවා මේ සඳහා කඩනම් පියවර ගන්න කියන එකත් අපි මතක් කරනවා. ඒ වගේම තමයි දැන් රාජ්‍ය සේවයේ පඩි වැඩි කරා. මේක සමහරු 20,000ක් ඉල්ලනවා, සමහරු තව ඊට වඩා ගාණක් ඉල්ලනවා. අපි දැන් 10,000ක් වැඩි කරලා තියෙනවා. ගරු මුලසු මන්ත්‍රීතුමනි අපි රාජ්‍ය සේවයත් එක තරහ නැහැ. හැබැයි මේ ලක්ෂ 13කට රුපියල් 10,000 බැගින් අපි ලබා දෙනකොට මේ අයගෙන් ඒ නිසි රාජකාරිය වෙනවද කියන එකත් අපි බලන්න ඕනේ. මේවා සමහරලාවට කතා කරන්න බයයි. මොකද රජ ආයතනවල ගියොත් එහෙම සමහර වෙලාවට මේ විවේචනය කරපුවාම උදව් කරන්නේ නැති වෙයි. හිතවත්කම නැති වෙයි. නේ අපිට අරගලයේ දුන්න පණිවිඩය මොකද්ද? හිතවත්කම රකින්න එක නෙමෙයි. වර්ධිච්ච රට නැවත වතාවක් හරිපාට ගේන්න කියන පණිවිඩය අපිට කිව්වේ. එහෙමනම් ඒ පණිවිඩය අපි ක්‍රියාත්මක කරන්නේ නැතුව අපි තවදුරටත් අපි කරන්නේ යාළුවා බේරන එක තරහ වෙයි. එහෙම නැත්නම් අපිට උදව්වක් ගන්න බැරි වෙයි. මේ කියන එකත් එක්ක අපි ඉන්නවද? ඇයි මේ 225 නිකන් බැනුම් ආන්නේ? මේ 225ට පුළුවන්කම තියෙනවනම් ඒකේ ක්‍රියන්න අයිතිය තියෙනවනම් ආණ්ඩුවට ඒ
පුළුවන්කම තියෙනවනම්
ඒ නිසා අපි යෝජනා කරනවා මේ 225ම අපි එකට එකතු වෙලා නැවත වතාවක් හිතන්න ඕනේ. මොකද මේ ආයවැය හොඳද නැද්ද කියලා කියන කතාව පමණක් නෙමෙයි අපේ රටේ අනාගත පරපුර වෙනුවෙන් රටක් අපි බිහි කරන්න ඕනේකම තියෙනවා. ඒ නිසා නැවත වතාවක් ඒ අරගලයේ දුන්න පණිවිඩය ගැන කල්පනා කරන්න කියන එකත් කියමින් අවසාන වශයෙන් මතක් කරන්න ඕනේ රනිල් වික්‍රමසිංහ මහත්තුමා දැනගන්න ඕනේ එතුමාව ජනාධිපති කරේ එතුමාට තියෙන ආදරයකට නෙමෙයි. කමාර කණ්ඩායමක් තමන්ගේ පක්ෂ බේරගන්න අපි එතුමාට උදව් කරේ වැඩිචරණ නැගිටවන්න. ඒ නිසා කවුද එතුමත් එක්ක ඉන්නේ කියන එක බලන්න එපා. හරි මිනිස්සු ටික එකතු කරගන්න මේ රට ගොඩ ගන්න ඕනේ කියන කණ්ඩායමත් එකතු වෙන්න. එකතු වෙලා බය නැතුව මේ තීන්දුව ටික ගන්න. මොකද අපි එතුමාට ඡන්දයක් දුන්නේ එතුමත් එක්ක අනාගත දේශපාලනයක් කරන්න බලාගෙන නෙමෙයි වැටිච්චර නැගිටවන්න. එහෙනම් එතුමා කල්පනා කරන්න ඕනේ එතුමාගේ වග්ගීම තමයි අනාගතයේ බලය ලබා ගන්නවද කියන එක නෙමෙයි. වැටිච්චර නැගිටවන්න නම් මට මේ පාර්ලිමේන්තුවේ බලය දුන්නේ මේ රටේ ජනතාව පෝලිං අයින් කරපුවාම ඒකට රනිල් වික්‍රමසිංහ මැතිතුමා පිළිබඳව විශ්වාසයක් ඇති වුණා නම් ඒ විශ්වාසය මේ රටේ ඒ බොහෝ වෙනස්කම් කරන්න බය නැතුව පාවිච්චි කරන්න කියන එකත් මතක් කරමින් මානියන්න ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු රාජිකා වික්‍රමසිංහ මැතිණිය. විනාඩි 10ක් කාලයක් තියෙනවා. කරු නිරෝෂන් පෙරමැත්තමා
මූලාසන මන්ත්‍රීතුමනි මේක මට එන්න තිබුණ අවස්ථාවක්.
ඔබතුමාට කලින් ගාමිණී බලය
මේ හැසිරෙන්න එපා. මේ හරියට ඔබතුමා මේක බෙදලා දෙන්න කරන්න බැරි නම් උතරින් යන්න.
මූලාසනයට නියෝග කරන්න ඔබතුමාට බලයක් නැහැ. මූලාසනයට නියෝග කරන්න ඔබතුමාට බලයක් නැහැ. මේක කරන හැටි මම හොඳටම දන්නවා.
ආහාරයේ විවාදෙදි මෙයා අපිට අහන්න දුන්නේ ප්‍රශ්න ඇමෙත්තුමාගේ. හරි ඔබතුමාට හරියට මේ මන්ත්‍රීවරුන්ට ගරු කරලා වැඩේ කරන්න
බෑ. මට බයිකේ
දෙන්න.
ඔබතුමාට මට මෙතන මූලාසනයට නියෝග කරන්න එපා. ඔබතුමාට කලින් ගාමිණී බලයබඩ මන්ත්‍රීමා ඉන්නවා. ගාමිණී බලයබඩ මන්ත්‍රීමා ඔබතුමාට කලින් මේ වෙලාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 10 දෙනෙක් ඉන්නවා. 11 දෙනෙක්. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 11 දෙනෙක් ඉන්නවා ගරු මන්ත්‍රීමා. විපක්ෂ මන්ත්‍රීවරු 5 දෙනයි. ඒතකොට මේ මූලාසනයේ සම්ප්‍රදායක් තියෙනවා. මේකේ ආණ්ඩු පක්ෂයේ වැඩි නම් විපක්ෂයේ වැඩි නම් වැඩි පැත්තට කතිකයන් දෙදෙනෙක් සහ ආණ්ඩු පක්ෂයට බැලන්ස් කරන්නේ ඔබතුමා නෙමෙයි මෙතන මූලාසනයේ බැලන්ස් කරන්නේ රාජිකා වික්‍රමසිංහ මන්ත්‍රීනි කතා කරන්න. ඉතින් මේක කතාවෙන් පස්සේ ගාමිණී වලේබඩ මන්ත්‍රීව කතාව දෙනවා. ඕඩර් ප්ලීස් මූලාසනයේ කොකිලා කුමාරි ගුණවන්දන මන්ත්‍රීනි.
ආරම්භ කරන මන්ත්‍රීතුමිය
රාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි විශේෂයෙන්ම 27 24 ආයවැය වෙනුවෙන්
අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව ලැබී ගැම ගැන සතුටු වෙනවා වගේම විශේෂයෙන්ම අපි අවධානය යොමු කරන්න ඕනේ හැමදාම අපි පසුපෙළ මන්ත්‍රීවරු විදිහට කතා කරනකොට අපේ වෙලාව මිනිත්තු අඩු වෙන්නේ මේක පටන් ගම අපේ උත්තරීතර පාර්ලිමේන්තුව පටන් ගන්න අවස්ථාවේදී හැමදාම නායකයෝ ඇවිල්ලා මේකේ එක එක විවිධ අදහස් සහ ප්‍රකාශ කරන්න ගිහිල්ලා ඒක දිගින් දිගට ඇදිලා අපේ කාලය යෑම තුල තමයි අර මන්ත්‍රීතුමාටත් ඒ අසාධාරණ වෙලා තියෙන නිසා ඉදිරියේදී ඒ වැඩ කටයුත්ත ක්‍රියාත්මක ඒ අසාධාරණය සිදු නොකරන්න කියන අපි කරන්න කියන එක අපි ගරු කතානායකතුමාගෙන් විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා ඒ වගේම තමයි මේ හැමෝම සඳහන් කර ආකාරයට මේ අයවැය හරහා සමස්ත ලක්ෂ 13ක් වන රාජ්‍ය සේවකයන්ගේ දීමනාවක් වැටුපට දීමනාවක් එකතු කිරීම ගැන අපි සියලු දෙනා සතුටු වෙනවා වගේම අර අපේ මට පෙර අපේ හිටපු අමාත්‍යතුමා කතා කරා එතුමා කතා කරවල මතක් කර සිටියේ අපි අමනාප නැ රාජ්‍ය සේවකයන් ගැන හැබැයි තමන් ලබන වැටුපට ගමේ ඉන්න අහිංසක දුප්පත් ජනතාව වෙනුවෙන් තමන් ක්‍රියාත්මක වෙනවාද සහ ඒ ජනතාව රාජක අපේ ප්‍රාදේශීය ලේකම් මට්ටමින් කාර්යාලවලට එන අවස්ථාවලදී නිසියාකාරයෙන් තමන්ගේ වගකීම ජනතාව වෙනුවෙන් ඉටු කරනවාද කියන දේ දෙවරක් ඔබ සිටිය යුතුයි රටට වග කියන රාජ්‍ය නිලධාරීන් විදිහට ඒ දීමනා වැඩි කරා වගේම මං හිතන්නේ අපි සමස්ත ජනතාව වෙනුවෙන් ගල් ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කරන්න ඕනේ සාමාන්‍ය ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පාලනයක් ලබා දෙන්න පුළුවන් නම් මං හිතන්නේ මේ සහනය රාජ්‍ය සේවකයන්ට විතරක් නෙමේ සමස්ත රාජ්‍ය නොවන සහ වෞද්‍යලික ආයතනවල සහ කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙන ජනතාව වෙනුවෙන් ලොකු සහනයක් වෙයි. ඒ ගැන මේ ආර්ථික අපහසුතාවක් තියෙන කාලවකවානුවේ විශේෂ අවධානය යොමු කරන්න කියන ඉල්ලීම අපි ගරු ජනාධිපතිතුමාගෙන් විශේෂයෙන්ම මං ඉල්ලා සිටිනවා කාන්තාවක් විදිහට ඒ වගේම තමයි සමාජ ආරක්ෂණ වැඩසටහන සඳහා පෙර නොවු ආකාරයට විශාල මුදල් ප්‍රමාණයක් ඒ පෙර වසරවල් වලට වඩා සාපේක්ෂව මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා 20-24 අවුරුද්දේ රුපියල් මිලියන 183ක් වෙන් කරලා තියෙනවා. මේ වැඩසටහන හොඳයි. මොකද ආර්ථික ඉතාම අපහසු ජනතාව වෙනුවෙන් තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. ඒ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී මේ වෙනකොට ජනතාව අන්ත අසරණ ජනතාව දැඩි අපහසුතාවයන් වලට සහ දුෂ්කරතාවයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද මේ වැඩසටහන තුලින් ක්‍රියාත්මක කිරීම තුළින් ලැබිය යුතු අහිංසක දුප්පත් ජනතාවට මේ සහනාධාරය ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ සහනාධාරණය ලබා දීමේදී මේක අහිංසක ජනතාවට කිසිවක් නැති රැකියාවක් නැති ජනතාවට සාධාරණය ඉෂ්ට කළ යුතුයි. ඒ නිසා විශේෂයෙන්ම මේ ගැන අවධානය යොමු කළ යුතු වෙනවා. මොකද මේ සමෘද්ධි වැඩසටහන දැන් ක්‍රියාත්මක වෙන්නේ සමාජ ආරක්ෂක වැඩසටහනක් විදිහට ජනතාව සවිබල ගැනීම. ඒ නිසා මේ වැඩසටහන යටතේ මෙහෙවන්න පුළුවන් සහ අධීක්ෂණය කරන්න පුළුවන් නිලධාරීන් අපේ හැම ගමකම වසම් මට්ටමින් ඉන්න සමෘද්ධි නිලධාරීන් විදිහට. ඒ නිසා ඒගොල්ලන්ට මේ වගකීම පවරලා මේ දීමනාව නොලැබෙන අහිංසක දුප්පත් ජනතාව වෙනුවෙන් නැවත ක්‍රියාත්මක වෙලා මේක සාධාරණීකරණය කරන්න කියන ඉල්ලීම ඒ අහිංසක දුප්පත් ගමේ ජීවත් වෙන මන්ත්‍රීවරියක් විදිහට මං විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ. මොකද ඒ වගේම සතුටු වෙනවා මේ දීමනාව තව වැඩි පිරිසකට ලබා දෙන්න පුළුවන් විදිහට මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම ගැනත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම වැඩිහිටි දීමනාව සහ වකුගඩු දීමනාව අපේ වැඩිහිටියන් වගේම ආබාධිත සහෝදර සහෝදරියන් වෙනුවෙන් දීමනාව වැඩි කළා තියෙනවා. අපි පහුගිය කාලේ ආබාධිත සහෝදර සහෝදරියන් වෙනුවෙන් යම් සාකච්ඡාවකට සහභාගී වුණ වෙලාවේ ඒගොල්ලන්ට තියෙන දුෂ්කරතාවයන් අපහසුතාවයන් රැකියාවකට ගියාම මුහුණ දෙන්න වෙන ප්‍රශ්න ගැටලු එතුමියන්ලා අපිට මතක් කර සිටියා. ඒ ගැන වැඩි අවධානය යොමු කළා කටයුතු කිරීමක පිළිබඳව වගේම ඒ ආබාධිත සහෝදර සහෝදරියන් දුවාදරුවන් වෙනුවෙන් ඊට වඩා යමක් ක්‍රියාත්මක කරන්න ඒගොල්ලන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන වැඩසටහන් ඒ වගේම රැකියාවක් ලබා ගැනීමේදී මුහුණ දෙන අසීරුතාවයන් වෙනුවෙන් අපි ඒගොල්ලන්ගේ අසීරුතාවයන් පත් නොවන ආකාරයෙන් ක්‍රියාත්මක විය යුතු වැඩපිළිවෙල ක්‍රියාත්මක කර යුතුයි කියලා අපි මේ මොහොතේ මතක් කර සිටිනවා. ඒවගේම තමයි විශේෂයෙන්ම රටේ අනාගතය කියන්නේ අපේ දුවා දරුවෝ. පෙරපාසල් අධ්‍යාපනය වඩාත් පලදායිලක ලෙස සහ ක්‍රමවත් ක්‍රියාත්මක කරන්න ඕනේ. විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයේ හරහා පෙරපාසල් ගුරුවරුන්ගේ ගුරු අභිමානී දීමනාව ලබා දීම වෙනුවෙන් මුදල් වෙන් කළා තියෙනවා. වගේම පෙරපාසල් ක්‍රමවත් සහ විදි අධ්‍යාපන ක්‍රමයකින් ඉදිරියට ගෙන යන්න පුළුවන් නම් පෙරපාසල් ගුරුවරුන්ට අධ්‍යාපන වැඩි දැනුම සහ නවීන තාක්ෂණයත් එක්ක ඉදිරියට යන්න පුළුවන් ඒගොල්ලන්ගේ ඉගෙනීම් කටයුතු වලට යොදවලා ඒ හරහා දරුවන්ව මෙහෙවන්න පුළුවන් තැනට මේ අයවැය හරහා ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම් මම හිතන්නේ අපේ උසස් අධ්‍යාපන මීට වඩා බුද්ධිමත් සහ නිවැරදි ආකාරයෙන් ඉහළට යනකොට අපිට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම සතුටු වෙනවා උසස් පෙළ සමත් සෑම තරුණ තරුණියන් දුවා දරුවන් වෙනුවෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දෙන්න පුළුවන් ආකාරයට පෞද්ගලික විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපන ආයතන බවට පත් කිරීමේ නීති සකස් කරලා තියෙනවා. ඒ වගේම තමයි තව අලුතෙන් විශ්වවිද්‍යාල හතරක් ආරම්භ කිරීමට සැලසුම් ක්‍රියාත්මක වෙලා තියෙනවා. කොද විදේශගත වෙන අපේ තරුණ දුවා දරුවන් වෙනුවෙන් අපේ රටේම ඒ දුවා දරුවන්ට අධ්‍යාපනය ලබන්න පුළුවන් නම් මං හිතන්නේ මුදලුත් ඉතුරු වෙනවා. වගේම දරුවෝ දෙමව්පියන්ගෙන් ඈත් වෙන්නේ නැතුව දරුවා දෙමව්පියන්ගේ ළඟ ඉඳගෙන අධ්‍යාපන කටයුතු කරමින් අද මේ පරපුර අපෙන් ඈත් වෙන වැඩපිළිවෙල තුල දෙමව්පියන් තුලම රඳවාගෙන අධ්‍යාපන කටයුතු කරගන්න පුළුවන් නම් මං හිතන්නේ මේක අනාගතයට සුබදායක වෙයි කියන දේත් එක්ක අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කිරීම ගැන අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ගරු අධ්‍යාපනය අමාත්‍යතුමා කටයුතු කරන බොහෝ වෙහෙසක් දනනවා. අපි එතුමාටත් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන ගමන්ම මේ ආයවැයේ තියෙන කෘෂිකර්මාන්තය නවීකරණය කරමින් කෘෂිකර්මාන්තය හරහා ජීවත් වෙන ජනතාවගේ ආර්ථික ශක්තිමත් කරන වැඩපිළිවෙල දියත් කිරීම. ඉතින් විශේෂයෙන්ම රටේ ආර්ථිකයට කෘෂි ආර්ථිකයක් තුළින් රටේ ආර්ථිකයට දවස් ශක්තියක් දෙන්න පුළුවන් වැඩසටහන තමයි අපේ මේ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම. හැබැයි කෘෂිකර්මාන්තයේ නාමකරණය කිරීම තුළ කෘෂිකර්මාන්තයට අපි දන්නෝ හොඳාකාරම ප්‍රශ්න රාශියක් ගැටලු රාශියක් මේ වෙනකොට අද අපිට ගොවි මහත්න මහත්මියන්ගෙන් අහන්න දකින්න ලැබෙනවා. අපි කොතරම් නවීකරණය කරත් වැඩක් නැහැ. මේකට මොනෑම් ප්‍රතිලාභයක් දුන්නත් වැඩක් නැහැ. ගමේ කෘෂිකර්මාන්තයේ ඒ ගොවියට පුළුවන් ඕන ආකාරයට ක්‍රියාත්මක කරගන්න පුළුවන් වටපිටාවක් මේ වෙනකොටත් නැහැ. ඒ නිසා කෘෂිකර්මාන්තය තුළින් රටේ ආර්ථිකය ගොඩනගන්න පුළුවන් වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී ගොවියන්ට වන සත්ව හානිය වගේම අනිකුත් හානි වෙනුවෙන් යම් දෙයක් ක්‍රියාත්මක කළා ඒ දේවල් අවම කරන්න කටයුතු කරන්න කියන එක විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. මොකද මං ජීවත් වෙන කෑගල්ල දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තයේ වැඩියෙන් නිරත වන පිරිසක් තමයි අපේ දිස්ත්‍රික්කයේ තුල සිටින්නේ. වාතාවරණයක් නෙමෙයි මේ සත්ත්ව හානි තුලින් කෘෂිකර්මාන්තයට වෙන්නේ. ඒ නිසා කෘෂිකර්මාන්තය නවීකරණය කරන්නට පෙර මේ ප්‍රශ්න ගැටලු වලට අපි විසඳුම් ලබා දෙන්න කටයුතු කළ යුතුයි කියන එක විශේෂයෙන් මතක් වෙනවා. ඒ මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි අපිට පළාත් පාලන ආයතන හරහා ගමේ සංවර්ධනය නැවත පටන් ගන්න පුළුවන් කියන පුංචි සතුටක් තියෙනවා. මොකද මේ හරහා ජීවත් වෙන ආර්ථිකය ගොඩනගාගත්ත පිරිසක් අපේ ගම්වල ඉන්නවා. ඒ නිසා පළාත් සභාවලට පළාත් පාලන ආයතනවලට ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ මට්ටමින් යටිතල පහසුකම් වගේම ප්‍රාදේශීය සභා වගේම අඩු ආදායම් ලබන ප්‍රාදේශීය සභා ගොඩනගන්න මුදල් ප්‍රතිපාදන වෙන්කිරීම පිළිබඳවත් අපේ ස්තුතිය විශේෂයෙන් ප්‍රකාශ කරන්න ඕනේ. මොකද මේ හරහා ගමේ විශාල පිරිසක් ආර්ථික වශයෙන් ශක්තිමත් වෙනවා. වගේම මේ පහුගිය කාලයේ පුරා අතිශයින්ම වර්ෂාවක් පවතුන කාල වකවානුවක අපේ දිස්ත්‍රික්කයේ තුල ගත්තොත් එහෙම ඇලවේලි පාලං පාරවල් මේ වෙනකොට බොහෝ සෙයින් ණය ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපිට සතුටක් තියෙනවා අපේ ජනතාව බලාපොරොත්තු වෙන යටිතල පහසුකම් ටික යම් මට්ටමකින් හෝ වැඩි දියුණු කරගන්න ජනාධිපතිතුමා අවධානය යොමු කිරීම ගැන විශේෂයෙන්ම එතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. වගේම ඉදිරියටත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ සියලු දේත් එක්ක කාන්තාවක් විදිහට අපේ කාන්තාව සවි බල ගන්නන්න සහ කාන්තා අයිතීන් පිළිබඳව විශේෂයෙන් එතුමා අපිත් එක්ක නිරන්තරයෙන්ම සාකච්ඡා කරනවා. කාන්තා කොමිසන් සභාව ස්ථාපිත කිරීම කඩිනම් කරන්න කියන ඉල්ලීම විශේෂයෙන් කාන්තාවක් විදියට සමස්ත කාන්තාවන් වෙනුවෙන් මේ 24 අයවැය ඉදිරිපත් කරන මොහොතේ ගරු ජනාධිපතිතුමාගේ දැඩි අවධානය
ඔබතුමීගේ කාලය අවසන් මන්ත්‍රීතුමිය
ඉල්ලීම විශේෂයෙන් මතක් කරනවා. ඒක තමයි මං කියුවේ ගරු මුලාසුනරූඩ මන්ත්‍රීතුමනි, මුලදී අපේ නායකයෝ ටික අදහස් ප්‍රකාශ කරන අවසානයේදී අපිට කාලය නැති වෙනවා. ඒ නිසා මේ සිව් සියලු කාරණා වගේම පෙරපාසල් අධ්‍යාපනයේ සමස්ත කාන්තාවන් සවිබල ගැන්වීම තුළ රටේ ආර්ථිකය ඉහළට ගෙන යන්න පුළුවන් කියන විශ්වාසය අපිට තියෙනවා. ඒ නිසා හැම මොහොතෙම වගේ මේ 2024 අවුරුද්දේ කාන්තාව පස්සට ඇදලා දාන්නේ නැතුව කාන්තාව තුලින් රටක් ගොඩනගන්න පුළුවන් නායකත්වයක් ශක්තිමත් කරන්න පුළුවන් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න දැඩි අවධානය
යොමු කරන්න කියලා මමත්
මතක් කර සිටිමින් අවස්ථාව ලබා දීම ගැන විශේෂයෙන් ලස්සන රුඩ මන්ත්‍රීතුමනි ස්තුතිවන්ත වෙමි.
ගමනී වලේබර මන්ත්‍රීතුමා ඔබතුමන්ට මිනිත්තු 23ක කාලයක් තියෙනවා.
ස්තුති මූලාසනාරූඪ මන්ත්‍රීතුමිනි, මම හිතන්නේ
ඔගර් මන්ත්‍රීතුමනි.
Ma'am, I wish to bring to your attention a matter which is rather urgent. A former member of this house, Jeyaratnam Sriranga, has been remanded, Honorable Presiding Member, with regards to a fatal accident case. And the remanding was done under the old law of witness protection, which has been amended in 2023, this year. And all the witnesses under that previous law have been released except for Mr. Sriranga. And his mother is desperately calling. She resides in the UK because of his health condition is deteriorating. And unfortunately, all the witnesses who are supposed to be protected under this under this law for which Mr. Ranga was remanded have already given evidence. Despite that, ma'am, he's not being released and his health condition is deteriorating. On several occasions, doctors have made appeals and there has been no referral for bail or him being produced. And therefore, I appeal to you, Honorable Presiding Member, to use whatever good offices that you have with the Honorable Speaker and also members of the government to convey to them the urgency of this matter. That poor lady resides in the UK and she's out of desperation.
I'll bring that notice up to the Honorable Speaker. Thank you.